ಗೌರವ ಸಭಾಪತಿತ್ವಮಣಿ
ಗೌರವ ಮಲ್ಲಿಕ್ ಸಮರಿಕ ಮೇಮತ್ವ
ಗೌರವ ಸಭಾಪತಿತ್ವಮಣಿ
ಓ ಕಾಂತಿವರ ವಿನಾಡಿ ವಿಶ್ವಾಸಿವರ ವಿಶಿಯಕಾಯ್ ಮಿಸಾರಿ
the ministry of development strategies and international trade
pai tunai
establish
dolai tunai palai palai pai isai
a new global economic strategy for sri lanka
vinadi visai
which requires a decisive shift
stop
from inward
amunoda madhyo mage pai
the policies that are outward oriented
na pai ne kiyuwe obatuma
moving away from trade protectionism and interventionist fta regulations prevail in the country for a long time
obatuma pai ne kiyuwe ඉස්සල්ලා විනාඩි පහයිනේ කිව්වේ අමනක මන්තුමා.
The non-favorable domestic business climate and ineffective regulations
අපි දන්නේ
discourage foreign investors and traders to effectively contribute to the growth of the country.
ගරු අමතුමා කතා කරන්න.
Space to gain the peace dividends as anticipated. Mr. Chairman although the country's unemployment rate was highly comparative, there was a significant level of underemployment and youth unemployment. 60% of the labor force accounted for informal sector workers. Providing them sustainable and productive jobs with higher wages and obligation our government has to fulfill. Honorable Chairman, a clear mandate was given to our government to address the fundamental and structural issues through a concerted and a focused approach and implementing the crucial reforms that will result in a better life for the majority of our people. The government is framing an outward looking trade and investment policies which aim to revitalize Sri Lanka's export competitiveness and integrate the country more closely with the region and the rest of the world. We are also in the process of implementing a series of reforms to uplift the country's trade and investment performance. The government has taken a number of positive measures to improve investor confidence, strengthen the business environment, improve the ease of doing business index, and make Sri Lanka an attractive destination for FDI. Of course, 2016 has been a transforming year for Sri Lanka due to an array of reasons and the challenges faced by the country due to the global economic situation. In the midst of these, attracting right investments and investment facilitation is challenging. Much needed structural changes had to be made to fast track investments. BOI approval process is being restructured to make sure to grant approval within 14 days through the establishment of an investment single window committee and to facilitate obtaining various agency approvals. An investment approval facilitation committee has been established. All the unresolved issues will be addressed speedily through the cabinet economic committee on economic management. Karu sabhapati tumani ape rate samvardhana athi karanda kriya marga කීපයක් අපි සැලැස්තුම් හදාගෙන තියෙනවා දැනටමත්. විශේෂයෙන්ම හම්බන්තොට ප්‍රදේශයේ හම්බන්තොට වරාය සංවාදයක් කරන්න අපි චීනයේ රජයේ අයිති සමාගමක් සමග ළඟදිම ගිවිසුමක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ගරු මන්ත්‍රීවරු දන්නවා හම්බන්තොට වරාය හදන්න අපි ඩොලර් බිලියන 1.35ක් ණයක් අරගෙන තියෙනවා චීනයෙන්. නමුත් ඒ ණය ගෙවන්න දැන් මේ අමාරු තත්වයකට තමයි අපි මුහුණ දීලා තියෙන්නේ. මොකද වරායට ආදායම් කිසිසේත් නැහැ. දවසකට එක නවයක් පමණයි එන්නේ. සමහර දවස්වල එක නවයක්වත් නැහැ. නමුත් මෙම ව්‍යාපෘතිය තුළින් මේ සංවර්ධිත තුළින් අපිට මේ චීන සමාගමෙන් ඩොලර් බිලියන 1.12ක් ඊළඟ මාසේ 6 තුල ලබා ගන්න අපි කටයුතු කරලා තියෙනවා. අපේ වරාය අමති ගරු අර්ජුන රණතුංග මැතිතුමාත් මීටත් වඩා අපිට ලාභ ලබා ගන්න පුළුවන් විදිහකටත් දැන් සාකච්ඡා කරගෙන යනවා. ඒ අතරතුරේ මම සන්තෝෂ වෙනවා අපි හිටපු ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාත් ඒ වගේම වගේ මිත්‍ර ලෝහන් රත්වත්ත මන්ත්‍රීතුමාත් මේ චීන සමාගම චයිනා මර්චන්ට් කියන සමාගමට මේ ළඟදී චීනෙට ගියාම ඒ ඒ සමාගමෙම ගිහිලා තියෙනවා කියන්නේ. ඉතින් අපි සතුට වෙනවා මේ අය ඒ සහයෝගය ලබා දීම ගැන. ඒ වගේම හලෝ ඒ වගේම අපි බලාපොරොත්තු
නලින් ගෑම්
ඒ වගේම අපි
නලින් ගෑම් මහන්තුමා
දැන් චයිනා මර්චන්ට් සමාගම හැමෙන්න මහින්ද රාජපක්ෂ මහත්මයාත් අපේ මන්ත්‍රීතුමත් ගියා කිව්වා සමහරට මේ ලංකාවේම සල්ලි ආපෝ ලංකාවට එල්ලද කියලා බුදුමා පොඩ්ඩක් හොයලපන්න මෙන් හේ ගිහිල්ලා එහෙන් ආපෝ වෙනොත් දන්නේ පොඩ්ඩක් හොයලපන්න
ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ වරායම තව නොයෙකුත් ආයෝජන ඇති වෙයි කියලා විශේෂයෙන්ම ඔයිල් රිෆයිනරි එකක් තෙල් පිරිපහදුවක් ඒ වගේම නැව් රිපයර් කරන්න ඩොක්යාඩ් එකක් ඒ වගේම LNG විදුලි බලකාරයක් සිමෙන්ති ප්ලාන්ට් එකක් ඒ වරාය තුලේම ඇති කරනවා කියලා අපි විශ්වාස කරනවා ඒ තුලින් ඒ වරාය සංවර්ධනය තුලින්ම ඩොලර් බිලියන 5ක පමණ ආයෝජන ඇති වෙයි කියලා ඊළඟ අවුරුදු දෙකේ තුනේ අපි විශ්වාස කරනවා ඒ විතරක් නෙමෙයි හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ විශේෂ ආර්ථික කලාප ඇතිකරන දැනටමත් අපි සැලසුම් හදාගෙන යනවා ඒ තුලින් ව්‍යාපාර 2400ක් ඉදිකරන අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ අවුරුදු දෙකේ තුනේ ඒ අනුව ඊටත් ඒ අනුව තව ඩොලර් බිලියන 5ක් විතර ආයෝජනය වෙයි කියලා අපි විශ්වාස කරනවා ඊළඟ අවුරුදු දෙක තුන අතර ඊට අමතරව හම්බන්තොට නගරේ අලුත් ඉස්පිරිතාලවල් ඉස්කෝල නිවාස හෝටල් ඉදිකිරීමටත් දැන් ලෑස්ති වෙගෙන යනවා ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධය තුළින් අපේ තරුණ තරුණයින්ට ලක්ෂ 4 ප්‍රමාණයක පමණ රැකී ආරක්ෂා ලැබෙන බව මම සතුටින් ප්‍රකාශ කරන්න කැමතියි එතකොට ඒ පමණක් නෙමෙයි අපි තිරුකුණාමලයේ දිස්ත්‍රික්කයේ තිරුකුණාමලයේ වරායත් තිරුකුණාමලයේ නගරත් ඉන්දියාව ජපාන සහ සිංගප්පූර් ආණ්ඩු සමග සාකච්ඡා කරලා ඒ අර සංවර්ධන කාණ්ඩ දැන් වැඩපිළිවෙලක් සකස් කරගෙන යනවා ඒ මූලික සැලැස්ම දැන්ටමත් හදාගෙන යනවා ඒ තුලින් අපි තව බිලියන 2ක් පමණ ආයෝජනය ඇති වෙයි කියලා විශ්වාස කරනවා විශේෂයෙන්ම මේ වාහන අමතර කොටස් නිපදවීමට සහ සංචාරක ටූරිසම් ඉන්ඩස්ට්‍රි එක තවතිවත් දියුණු කරන්න. ඒ වගේම මහනුවර සංවර්ධන ඇතිකරන දැනටමත් ජපාන ආණ්ඩුවත් සමඟ අපි සාකච්ඡා කරලා ජයිකා ආයතනය තුළින් වැඩ පටන් ගන්න දැන් ලෑස්ති කරලා තියෙනවා ඊළඟ අවුරුද්දේ. ඒ තිබුණු පර්ණ බන්ධනාගාරය අලුත් වැඩයක් කළා අලුතෙන් ව්‍යාපාරයක් ඇතිකරන දැන්ටමත් අපි කටයුතු කරගෙන යනවා ඊට අමතරව අපි කුරුණෑගල දිස්ත්‍රික්කෙත් විශේෂ ආර්ථික කලාපයක් හදලා වාහන අමතර කොටස් සහ බෙහෙත් ද්‍රව්‍ය නිපදවීමට අපි කටයුතු කරගෙන යනවා we have also not forgotten the north it is our intention to upskill the workers in the north to provide vocational training for the young people in the north and set up economic zone to produce apparels and IT enabled services and improve tourism as well that also will be undertaken in 2017 ඊට අමතරව අපිට කියන්න කැමති දැන්ටමත් බස්නාහිර පළාතේ මෙගාපොලිස් ව්‍යාපෘතිය තුළින් ලයිට් රේල් උන්නත මාර්ග නිවාස වැනි ව්‍යාපෘති කිහිපයක් අපේ චම්පික රණවක ඇමතිතුමා යටතේ කරගෙන යනවා ඒවත් ඒ වැඩපිළිවෙළත් එන අවුරුද්දේ වෙනකොට ආරම්භ කරනවායි බව මම විශ්වාස කරනවා දැන් අපේ විමල් වීරවංශ මන්ත්‍රීතුමා එත්ක ගැන කතා කරුවා මම කියන්නේ කැමති එතුමාට එත්ක ගැන කිසිසේත් බය වෙන දෙයක් නැති කියලා. මොකද අපි නිතර නිතර මේ එත්ක යුසම ගැනත් චීන සමගත් සිංගප්පූර සමගත් කතා කරන ඒ නිදහස් වෙළඳ කිව්සුම් ගැනත් සියලුම කොටස් කරුවන් එක්ක සාකච්ඡා කරගෙන යනවා. අපේ රටේ හැම කෙනෙක්ම ගැන සාකච්ඡා කරගෙන යනවා. ඉතින් ඒ ගැන බය වෙන දෙයක් නැහැ. මම මීට පෙර පොරොන්දු වුණා පරිදි මේ කිව්සුම් අස්සම් කරන්න ඉස්සෙල්ලා ඒ හැම කිව්සුමක්ම මේ පාර්ලිමේන්තුව අපි ඉදිරිපත් කරනවා. එතකොට ඒ ගැන විවාද කරන්න පුළුවන්. ඒකට ඒ කිව්සුම හදන්න ඉස්සෙල්ලා බොරුවට කෑ ගහලා බය වෙන දෙයක් නැහැ. ඒ වගේම අපි කොරියාව, ජපානය, මලේෂියාව සහ බංග්ලාදේශ රට සමගත් ඒ නිදහස් වෙළඳ කිව්සුම් අත්සන් කරන්න අපි සූදානම්ෙන් සිටිනවා. ඒ වගේම මම සන්තෝෂයෙන් කියන්න කැමතියි අපිට GSP Plus කන්සෙෂන් එක එන අවුරුද්දේ මාර්තු මාසෙ විතර ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ තුලිනුත් අපේ ආයෝජන අපේ අපනයන වැඩි කරන්න අපිට පුළුවන් වෙයි.
ගරු ඇමතුමා කාලය අවසන්යි.
ඔබේ ස්තුතියි. හැබැයි මට මේද්දුවක් දෙන්න. මේ අතරතුර මම කියන්න කැමතියි අපි ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සාදාගෙන යනවා. මේ ප්‍රතිපත්තිය මේ මාසයේ අන්තිමට පෙර අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකත් හැම කොටස් කරුවන් සමග සාකච්ඡා කළා. එන අවුරුද්දේ අපේ මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අපේ ඉන්ඩස්ට්‍රීස් අපේ කර්මාන්ත ශාලා ආරක්ෂා කරන්න ඇන්ටි ඩම්පින් බිල් කියලා අපි ඒ කෙටුම්පතක් මේ පාර්ලිමේන්තුවට ජනවාරි මාසේ ඉදිරිපත් කරන්න අපි කටයුතු කරගෙන යනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු උදේ ගම්මන්පිල මන්තුමා.
ගරු සභාපතිතුමනි, චීනයේ බිහිවුණු යුද කලාව පිළිබඳ විශේෂඥයෙක් වන සුන්සු තමන්ගේ යුද කලාව පිළිබඳ පොතේ ඉතා අපූරු උපදෙසක් ජාතික ආරක්ෂා පිළිබඳ ලබා දෙනවා. ඔබේ සතුරා ඔබව වර්ණා කරයි නම් ඔබ දුර්වලය. ඔබේ සතුරා ඔබව විවේචනය කරයි නම් ඔබ සවිමත්ය. මෙන්න මේ කියන සුන්සුගේ යුද න්‍යාය අපේ ලෝකේ පුරාම යුද හමුදාවල කනිෂ්ඨ නිලධාරීන්ට උගන්වන මේ සටන් කලා පොතේ මේ න්‍යාය අද අපි වර්තමානයේට යොදාගෙන බලමු. ගරු සභාපතිතුමනි, අද කවුද මේ ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ තත්ත්වයේ පිළිබඳ සතුටු වෙන්නේ? එදා යුද්ධේ කාලේ පුළුවන් තරම් කකුලෙන් ඇදපු, යුද ජයග්‍රහණය වළක්වන්න කටයුතු කරපු දේශ ජාතික ජාත්‍යන්තර බලවේග රට ඇතුලේ අද ආරක්ෂක තත්ත්වයේ ආරක්ෂා පිළිබඳ ගන්නා ක්‍රියාමාර්ග හොඳයි කියලා වර්ණනා කරන්නේ දෙමළ බෙදුම්වාදී බලවේග. ජාත්‍යන්තර වශයෙන් එදා අපේ කකුලෙන් ඇද්ද ඇමරිකාව, යුරෝපීය සංගමය, ඉන්දියාව තමයි අද ලංකාවේ යන ආරක්ෂක තත්ත්වය පිළිබඳ සතුටින් සෑහීමට පත් වෙලා කතා කරන්නේ. එහෙමනම් සුන්සුගේ න්‍යායට අනුව ගරු සභාපතිතුමනි, අතිගරු ජනාධිපතිතුමනි, අපේ ආරක්ෂාව අනතුරේ. ඇයි අපේ එහෙම වුනේ? එහෙම වෙන්න බලපාපු කාරණා මොනවද? අපි පෞගේ වසර දෙක පුරා වෙච්ච සිදුවීම් දිහා හැරිලා බලමු. ගරු සභාපතිතුමනි, පෞගේ කාලේ අපි දැක්කා කොටි සංවිධානයේ සමාජිකයන්ට සමාව දීලා නිදාස් කරනවා. සමහර අයගේ නඩු නීතිපතිතුමා ඉල්ලා ආස්කර ගන්නවා. හැබැයි අනිත් පැත්තෙන් අපේ රණවිරුවන්ට එක පැත්තකින් ජාත්‍යන්තර වශයෙන් රණවිරුවන්ට යුද අපරාධ පිළිබඳ දඬුවම් කිරීමට ගෙන එන යෝජනාවේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාව සමනුග්‍රහක වෙනවා. යුද අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමේ මහා දැවැන්ත පියවරක් වෙන අතුරුදාන නුවන්ගේ කාර්යාලය පිළිබඳ පනත මේ ගරු පාර්ලිමේන්තුව අනුමත කරනවා. බුද්ධියංශ නිලධාරීන් වසරකට වැඩි කාලයක් සිරගත වෙලා නිදහස් වෙද්දී අද යාපනයේ ප්‍රදේශවල සේවය කර පොලිස් නිලධාරීන් 17 දෙනෙක් අනුරාධපුරයේ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා ඉන්නවා. මේ පිළිබඳ ගරු සභාපතිතුමනි අපට පොදු ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ. එදා අපේ අතිගරු ජනාධිපතිතුමා වැඩ බලන ආරක්ෂක අමාත්‍ය ධූරයේ දරපු පසුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තිය උනේ forgive and forget. එකිනෙකාට සමාව දී මේක අමතක කරලා දාමු. ඒ අනුව තමයි 13 දහසක් වෙච්ච යටත්තුණු ත්‍රස්තවාදීන් පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව දීලා තෑගි භෝග සමග පවුල් වලට බාර දුන්නේ. ඔව් එමුතුමා.
ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා,
පොඩි පොඩි පැහැදිලි කිරීමක් පමණයි.
මට විනාඩි 10යි තියෙන ගරු මහත්මයා, ඔබතුමාගේ වෙලාව එක යොදා ගන්න පුළුවන් ලොකු උදව්වක්.
මන්නේ අපෙන් අඩු කරත් කමන්නේ, විනාඩියයි ගන්න.
අනේ විනාඩි මෙහෙට දෙන්න එන.
විනාඩිය දෙන්න. ගරු සභාපතිතුමනි, දැන් මෙතුමා බරපතල කාරණයක් විදිහට ඉදිරිපත් කරුවා අපේ ආණ්ඩුවේ යටතේ රණවිරුවා යුද අපරාධ අධිකරණ වලට ගෙනියාමේ ව්‍යාපෘතියක් ගැන. ඔබතුමාට මම මතක් කරන්න ඕනේ, මීට කලින් මම ඔබතුමාට මතක් කරලත් තියෙනවා, රණවිරුවෝ යුද අපරාධ අධිකරණයට ගෙනිල්ලා දඩුකඳේ ගහන්න කියලා ගිවිසුම අත්සන් කෙරුවේ යුද්ධය ඉවර වෙලා දවස් 4ක් ඇතුළත 2009 මැයි 23 වෙනිදා ඔබතුමාලාගේ රටේ රාජ්‍ය නායකයා එදා. ඒක නිසා ඒකෙන් වළක්ව ගැනීම තමයි අපේ ආණ්ඩුවෙන් කරේ. මේ ආණ්ඩුව ආවේ නැත්තම් අපේ රණවිරුව ඒ යුද අපරාධ අධිකරණයකට මේ වෙනකොට ගෙනිහිල්ලා ඉවරයි. ඒ නිසා ඔබතුමා කෘතවේදී වෙන්න ඕන. අපි තමයි ඒක නතර කරලා දුන්නේ ගරු මන්ත්‍රීතුමා.
ඒ වෙලාවට ලබා දෙන්න ගරු අමාත්‍යතුමනි, ඔබතුමා ওই ප්‍රශ්නේ මේ සභාව ඉදිරිපත් කළ බව ඇත්තයි. ගරු විදේශ අමාත්‍යතුමත් ඉදිරිපත් කරා. ඔබතුමා ප්‍රශ්නේ ඉදිරිපත් කරාට මන් දුන්න උත්තරය අහන් ඉඳලා නැහැ. ඒකයි ඔබතුමා මේක ඇහෙලෙත් ඉදිරිපත් කරේ. එදා ඉදිරිපත් කරේ ගිවිසුමක් නෙවෙයි ගරු අමාත්‍යතුමා, ඒකාබද්ධ ප්‍රකාශනයක්. ඒකාබද්ධ ප්‍රකාශ මට දැන් ඔබතුමා ප්‍රශ්න මට පැහැදිලි කරන්න ඉඩ දෙන්න. මේ මගේ අතේ දැන් තියෙනවා. මේ දැන් මම කියවන්නම් ඒක. මම දන්නවා හැමදාම ඔබතුමාලා මේ ප්‍රශ්නේ කියන්නේ බව මම අරන් ඇවිල්ලා තියෙන්නේ. ගරු සභාපතිතුමනි, එතුමා කියන්නේ ඒකාබද්ධ ප්‍රකාශයක
ගරු
ප්‍රධාන
කාරණා රාජපක්ෂ මහත්මයාට.
ගරු සභාපතිතුමනි, දරුස්මාන් වාර්තාවේ එක්සත් ජාතීන්ගේ UNCHR හැම වාර්තාවකම තියෙන්නේ අපි මේ කාර්ය කරේ ශ්‍රී ලංකා ජනරජය විසින් 2009 මැයි 23 වෙනිදා අත්සන් කරපු ගිවිසුමෙන් ශ්‍රී ලංකා ජනරජය දුන්න බලය යටතේ මේක කරේ කියලා. ඔබතුමා ඒ වාර්තාව කියෙව්වොත් තේරුම් ගනි ඒ සියලු බලතල පවර්ලා දීලා තිබුණා.
ඔබතුමනි මම කතා කර මගේ වෙලාව මම ඔබතුමාට ගරු කරනවා. නමුත් මගේ මේ සීමිත කාලය මම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. ගරු සභාපතිතුමනි, ඔබතුමාට නැවතත් කියනවා ගිවිසුමක් නැත. මම විදේශ අමාත්‍යතුමාට අභියෝග කළා ගිවිසුම ඉදිරිපත් කරන්න මේ සභාවේ සභාගත කරන්න. මම මේ අවස්ථාවේ ගරු සභාපති ඔබතුමා කරේ ජොයින් ඩිස්ත්‍රික් මේ තියෙන්නේ ගරු ඇමතිතුමනි, ජොයින්ට් ස්ටේට්මන්ට් බයි යුනයිටඩ් නේෂන්ස් සෙක්රටරි ජෙනරල් ඇන්ඩ් ගවර්න්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා. ඔබතුමා නීතිය දන්න කෙනෙක්, ජනාධිපති නීතිඥයෙකුට ඔබතුමා දැනගත යුතුයි ඒකාබද්ධ ප්‍රකාශයකුයි ගිවිසුමකුයි අතර වෙනස. මම ඔබතුමාත් එක්ක වාදයකට යන්නේ නැහැ. මට කියන්න කාරණා ගොඩක් තියෙනවා ගරු සභාපතිතුමනි. මම කියෙමි මේ
ප්‍රතිපත්තියක්
වෙන්න ඕනි.
මම ආන්න කැමතියි
කාලය ලබා දිය යුතුයි ගරු සභාපතිතුමනි.
අපේ මම ආන්න කැමතියි ඔබතුමාගෙන් එක ප්‍රශ්නයක්. අපේ සරත් ෆොන්සේකා ජෙනරල්තුමා එදා යුද්ධාධිකරණයට අරන් ගිහිල්ලා එතුමා වරදකාරය කරනකොට ඔබතුමා කොහෙද හිටියේද?
ගරු සභාපතිතුමනි, ඔබතුමා හිටියේ තැනම තමයි මාත් හිටියේ. හොඳට මතක තියාගන්න.
ඒ වචන කතා කරේ නෑ. ඒ ඔක්කොම අනුමත අපි පෙරපාලි කියේ. මතක තියාගන්න.
ඔබතුමා අහගන්න.
අපේ වරදේ
කුඩ කරලා ඉතින් ඒක දැන් මතක නෑ.
මම ගරු විජේදාස රාජපක්ෂ මහත්මයා
ගැන විවේචනය කළා. එතුමා නිදාස් කරන්න කිව්වා පත්තරවල කියනවා. ගරු සභාපතිතුමනි, මෙතුමල්ලා එක්ක සංවාදකයේ දෙන්නේ
ආවම විශේෂ පොයින්ට් ඔෆ් ඕඩර්
සභාව ඉදිරියේ තියන්න
කියනවා. පොයින්ට් ඔෆ් ඕඩර් ගරු සභාපතිතුමනි, මේ ප්‍රශ්නය පිළිබඳව මේ පාර්ලිමේන්තුවේ වාද විවාද දවස් ගණන් සිද්ධ කළා. ඒ අවස්ථාවේදී මේ ජොයින්ට් MOU කියන එක, ජොයින්ට් ස්ටේට්මන්ට් එක කියන එකේ අර්ථ නිරූපණ මේ සභාවට ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේක ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් විතරනම් ඇයි ඒ ජොයින්ට් ස්ටේට්මන්ට් එකේ කියන විදිහට හිටපු ජනාධිපති අධිකරු මහින්ද රාජපක්ෂ මැතිතුමා LLRC එකයි පත් කරේ? මොකක් යටතේද බලය ලැබුණේ? මේ ජොයින්ට් ස්ටේට්මන්ට් එක යටතේ නෙමෙයිද ඒක පත් කරේ? ඒක නිසා වගකීමක් බාරගත්ත ශ්‍රී ලංකා ජනරජය මේක කරනවා කියලා. එතකොට දැන් ඔබතුමා ඒක කියනවා නම් ස්ටේට්මන්ට් එකක් විතරයි කියලා ඇයි හිටපු ජනාධිපතිතුමා LLRC එක පත් කරේ?
එකයි.
හොඳයි මම සභාපතිතුමනි, මේක හොදා මඩේ දානවා වගේ කතාවක්. ඔබතුමාට මම ආරාධනා කරනවා ගරු අධිකරණ ඇමතුමාට lessons learns and reconciliation commission එකේ කොතනවත් මේක නිසා පත් කරන්නේ රටේ ජනාධිපතිවරයාට ඕනම් ප්‍රශ්නයක් පිළිබඳව commission පත් කරමු. නමුත් මම එතුමත් එක්ක වාදයට යන්නේ නැහැ. ගරු සභාපතිතුමනි, මම කියමින් සිටියේ අපේ රටේ මොකක් හරි ස්ථාවර ප්‍රතිපත්තියක් තියෙන්න ඕන. අපි එදා කිව්වා forgive and forget for all. සියලු දෙනාම එකිනෙකාට සමාව දෙමින් අමතක කරමු. අද ඒ වෙනුවට වෙමින් පවතින්නේ කොටියාට පමණක් සමාව දෙමින් කොටියාට පමණක් නිදාසීමට අවස්ථාව සලස්වමින් රණවිරුවාදන් ගෙඩියට ගෙන යාමයි. මේ ප්‍රතිපත්තිය එකිනෙකට පරස්පරයි. අන්න ඒකයි අපි විවේචනය කරන්නේ. විශේෂයෙන්ම නීති විරෝධීව ආයුධ දරපු අය පිළිබඳ දක්වන අනුකම්පාව අතිගරු ජනාධිපතිතුමනි, නීත්‍යානුකූල අවිධර්මයෙන් ඔබෙත් මගේ ජීවිත බේර ගැනීමට වෙරදරපු රණවිරුවා වෙනුවෙන් නැත්තේයි කියන ප්‍රශ්නේ මේ රට අද ප්‍රශ්න කරනවා අතිගරු ජනාධිපතිතුමනි. ඒ වගේම අපි පෞගේ කාලේ දැක්කා සාමාන්‍ය රණවිරුවෝ විතරක් නෙමෙයි, ඔබතුමාගේ ත්‍රිවිචන ලක්වෙච්ච ආකාරයට හිටපු ආරක්ෂක ඒකන්තුමා ඇතුළු නාවික හමුදාපතිවරු 3 දෙනෙක් පැයක් විතර කූඩුවේ දාලා තිබ්බා. හිටපු හමුදාපතිවරු 2 දෙනෙක් නිරන්තරයෙන්ම ජනාධිපති කොමිෂන් සභාවට අරන් ගියා. වාහනයක් අවභාවිතා කරලා රුපියල් 1,40,000ක අලාභයක් සිද්ධ කළා කියලා STF ප්‍රධානියාව දින ගණනක් රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබුණා. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට අද මේ පිළිබඳ සමාජයේ ආරක්ෂා පිළිබඳ ලොකු කැළඹීමක් ඇති වෙලා තියෙනවා. මේ අතර අතිගරු ජනාධිපතිතුමනි, මේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ යෝජනාවක් ඇවිත් තියෙනවා පොලිස් බලතල පළාත් සභාවට ලබා දෙන්න. ඔබතුමා දන්නවා 1987 ඉඳන් මේක අපේ ව්‍යවස්ථාවේ තියෙනවා. JR ජයවර්ධන ජනාධිපතිතුමා, R ප්‍රේමදාස ජනාධිපතිතුමා, DB විජේතුංග ජනාධිපතිතුමා, ෆෙඩරල් දූතිකාව කිව්ව චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ කිසිවෙක් ව්‍යවස්ථාවේ තිබෙන පොලිස් බලතල ක්‍රියාත්මක කරන්න උත්සාහ කරේ නැහැ. ඇයි ඒ? බෙදුම් වාදී ප්‍රවණතාවයක් පවතින රටක පොලිස් බලතල දීලා පළාත ශක්තිමත් කරොත් වෙන දේ දැනන් හිටියා. අතිගරු ජනාධිපතිතුමනි, ගරු සභාපතිතුමනි, අනාගතයේ යළි යුද්ධයක් ඇති වුණොත් ප්‍රවණතාවයේ මතුවෙමින් පවතින නිසයි කියන්නේ. අනිවාර්යෙන්ම අනාගත යුද්ධයේ ඇතිවන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ උතුරේ පොලිසිය සමගයි. එදා අතිගරු ජනාධිපතිතුමනි, ඉන්දියාව ත්‍රස්තවාදීන්ට පුහුණුව දුන්න තමයි, හැබැයි රහසිගතව අවි ආයුධ දුන්න තමයි, හැබැයි හොර රහසේ. මේ පිළිබඳ ආර් ප්‍රේමදාස අගමැතිතුමා මේ ගරු සභාවේ ප්‍රශ්න කරාම ඉන්දියාව ප්‍රසිද්ධයි කිව්ව අපි එහෙම කරන්නේ නැහැයි කියලා. හැබැයි අනාගත යුද්ධයක් ඇති වුණොත් නීත්‍යානුකූල පොලිස් සමුදාවක් ඉන්දියාවට බටහිර රටවලට හොර රහසේ නෙවෙයි ප්‍රසිද්ධියේ පුහුණුව ලබා දෙන්න පුළුවන්, ප්‍රසිද්ධියේ අවි ආයුධ ලබා දෙන්න පුළුවන්. එදා නන්දි කඩාලවල කොටි හිර වුණා වගේ ඒ පොලිස් සමුදාව පරාජය අභිමුඛට ආවොත් නීත්‍යානුකූල පොලිස් සමුදාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇමරිකානු හමුදා ගොඩබැස්වීමේ උනත් අවධානමත් තිබෙනවා. ඒ නිසා මේ පොලිස් බලතල ලබා දීම කියන කාරණය පිළිබඳ ආණ්ඩුව යළි අවධානය යොමු කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ගරු සභාපතිතුමනි, අද බුද්ධ්‍යාංශවල හිටිය සමාජිකයන් අම්මලා තාත්තලා බිරින්දෑවරු අපෙත් එක්ක කියන්නේ මොකක්ද? අනාගතයේ අපේ දරුවෙකුට නම් ඊළඟ පරම්පරාවේ අයට නම් බුද්ධ්‍යාංශවලට යන්න ඉඩ තියන්නේ නැහැ කියලා. බුද්ධ්‍යාංශ තමයි ඕනෑම හමුදාවක ඇස්සා කන් වෙන්නේ. ඔවුන් තමයි සිදුවන ක්‍රියාවලිය කලින් දැකලා තොරතුරු අරගෙන ඉන්නේ. බුද්ධ්‍යාංශ අඩපණ කරපු හමුදාවක් කියන්නේ ඒක ආබාධිත හමුදාවක්, යුද්ධ කළ නොහැකි හමුදාවක්. එවැනි හමුදාවක් සමග අනාගත අර්බුදයන්ට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ශක්තිය තිබෙනවාද කියන ප්‍රශ්නේ මතුවෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි ඔය කතා කරන්නේ ජාතික වශයෙන් ඇති වෙලා තියෙන තත්ත්වය. ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් අපේ යුද්ධයේදී ආයුධ දුන්න, අපේ ජාත්‍යන්තර වශයෙන් ලංකාවෙන් පෙනී සිටිය චීනය, පකිස්තානය වගේ රටවල් වලට අපි කරපු කෙනෙහිලිකම් නිසා, මදිපුංචිකම් නිසා ඒ රටවල් අද ඉන්නේ සිත් ඇවුලෙන්. ඔවුන් අපිට අනාගත යුද්ධයකදී සහාය ලබා දේවි කියලා බලාපොරොත්තු වෙන්නේ.
ගරු මන්ත්‍රම කාලය අවසන්යි.
තව විනාඩියක්.
හා විනාඩියක් දෙන්න. විනාඩියකින් අවසන් කරන්න.
අවසාන වශයෙන් මම මේ කාරණේ ගැන කරනවා. අපේ ගරු අගමැතිතුමා ඊයේ මේ සමාජයේ මේ සභාවේ කිව්වා යාපනයේ පුස්තකාලයේ ගිනි තැබීම පිළිබඳ දෙමළ ජනතාවගෙන් සමාව ගන්නවා කියලා. කවුරුන් වෙනුවෙන්ද කෙනෙක් කිව්වේ නැහැ. ගරු සභාපතිතුමනි, ජනප්‍රිය මතයේ තමයි එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු එක්සත් ජාතික පක්ෂයේ මැරයන් යොදවා යාපනයේ පුස්තකාලයේ ගිනි තැබුවා කියලා. හැබැයි ගරු සභාපතිතුමනි, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩ්වර්ඩ් ගුණවර්ධන මහතා මෙමරබල් ටිට්බිට්ස් ඉන්ක්ලූඩින් ද ජැෆ්නා ලයිබ්‍රරි ෆයර් කියන තමන්ගේ ජීවිත කතා පොතේ මේ යාපනයේ පුස්තකාලයේ ගිනි තැබුවේ එක්සත් ජාතික පක්ෂයේ මැරයන් නොව කොටි සංවිධානයයි කොටි සංවිධානයේ ගිනි තැබීමෙන් ආරම්භ කරපු මේ කාරණයට පස්සේ දකුණේ මැරයන් සම්බන්ධ වුණාය කියලා විකල්ප මතයක් ඉදිරිපත් කර තිබෙනවා. එසේනම් අගමැතිතුමා මේ දෙමළ ජනතාවගෙන් සමාව ගත්තේ කොටි සංවිධානයේ වෙනුවෙන්ද කියන සාධාරණ ප්‍රශ්නේ මතුවෙනවා. මත දෙක
ගර්මන්තුමා කතාව අවසන් කරන්න.
එහෙමනම් මුලින්ම සභාපතිතුමනි ජනාධිපති කොමිසමක් පත් කරලා මේ පිළිබඳ කවුද කළේ කියන දේ නිර්වල මම මේ එක්සත් ජාතික පක්ෂ බේරගන්න කතා කරනවා.
ගර්මන්තුමා කතාව අවසන් කරන්න. හරි.
සභාපතිතුමනි කවුද ඇත්තටම යාපනයේ පුස්තකාලයේ ගිනි තිබ්බේ කියන කාරණේ
බොහොම ස්තුතියි.
කළ යුතුයි කියලා අපි හිතන්නේ. අවසාන වශයෙන් ගරු සභාපතිතුමනි ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ඉතාම අවදානම් මොහොතක තියෙන මේ අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යවරයා විදියට අතිගරු ජනාධිපතිතුමාට ආරක්ෂා පිළිබඳ තීන්දුව ජාත්‍යන්තර බලපෑම් වලින් තොරව රාජ්‍ය සංවිධානවල බලපෑම් වලින් තොරව ඍජුව ගැනීමට අවස්ථාව ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියඳ වෙනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි.
ගරු විජේදාස රාජපක්ෂ ඇමතිතුමා
පදිතුමනි මේ පිළිබඳව මට විනාඩි දෙකක් අවශ්‍යයි. අපේ මිත්‍ර මන්ත්‍රීතුමා පැහැදිලිව චෝදනාවක් කරා හිටපු STF එකේ ප්‍රධානියා අපි අත්අඩංගුවට අරගෙන මේ දේශපාලන පරිගැනීමක ස්වරූපයේ යමක් සිදු නැයි කියලා. එතුමට මම පැහැදිලිව කියන්න ඕන ගරු සභාපතිතුමනි, STF එකේ හිටපු ප්‍රධානියා 2011 වසරේ විශ්‍රාම ගියාට පස්සේ දිගින් දිගටම ඒ වාහන අවභාවිතය කරලා තිබෙනවා 2015 ජනවාරි 8 දින දක්වා. හැබැයි ඔහු යම් තනතුරක් දරපු නිසා ඒ පිළිබඳව පොලිසිය ඒ චෝදනා ඉදිරිපත් කළා නැහැ. නමුත් ජනවාරි 8 දැන් පස්සේ දීර්ඝ කාලයක් මේ වාහනේ පාවිච්චි කරපු නිසා තමයි වාහන අවභාවිතයට නඩු දාලා තියෙන්නේ. ඒ සඳහා 140,000 මුදල එතුමට ගෙවන්න මාස ගණනාවක් පොලිසියෙන් කල් දුන්නා. එතුමා හිතාමතාම ගෙව්වේ නැහැ. ඔය කියන දවසේ අධිකරණයට ඉදිරිපත් කරනවා කිව්වම බොහොම සතුටෙන් අධිකරණයට ගියේ. කැමරා ශිල්පියෝ ගණනාවක් ගෙනල්ලා ඇප ඉල්ලන්නේ නැතුව නීතිඥවරයෙක්වත් නැතුව මට සිරගත වෙන්න ඕනේයි කියන චේතනාවෙන්ම තමයි ගිහිල්ලා සිරගත වුණේ. දවස් කීපයකට සිරගත වීම ඔහු සූදානම්ම සැලැස්මක් මත තමයි ඒක සිද්ධ කරගත්තේ. ඒක කරගත්තේ වෙන මොකටවත් නෙවෙයි, තමුන්නාන්සේලාගේ මං කියන එක ඇත්තද බොරුද කියලා දැනගන්න පුළුවන්. තමුන්නාන්සේලාගේ ඊළඟ ඡන්දලයිස්තුවේ ඔහු අපේක්ෂකයෙක් විදිහට ඉදිරිපත් වෙන සූදානම් වෙලා මේක කරගත්තේ. මේ ඡායාරූපේ තමයි එතුමට වටින්නේ. මේ ජනතාව වෙනුවෙන් මම හිරබත් කෑවා. ඒ හිරබත් කාලා මං එන්න ජනතා නියෝජිතයෙක් වෙන්න එනවා. ඔය දේ තමයි යුනේ ගරු සභාපතිතුමා.
ස්තුති. අතිගරු ජනාධිපතිතුමා සභාවමතන.
ගරු සභාපතිතුමනි, ලබන වසර සඳහා වූ විශේෂයෙන්ම 2017 අවැය යෝජනාවලදී ආරක්ෂක අමාත්‍යංශය පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවක මා ඉතාමත් සතුටු වෙනවා මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව. ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, මහජන ආරක්ෂාව මේ කියන කරුණු සියල්ල ගත් විට ඒ විශේෂේස්ත්‍රයන් තුළ බොහෝ එකඟතාවයන් සහ අදාළ විෂයන් තුළ විශාල සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ නිසා රටක ජාතික ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව ප්‍රධාන කාරණාවේදී මූලික වශයෙන්ම ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නය ඒ රටේ සමස්ත පොදු මහජනතාව ඇතුළු රාජ්‍යයේ ප්‍රධානීන්, දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් ඒ සියලු දෙනා විසින්ම සිය වගකීම සහ යුතුකම ඉටු කළ යුතු කාර්යයක්. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරේ 19 සියවසේ ප්‍රකාශයක් කරලා තිබෙනවා, ජාතික රජයක රාජ්‍ය ආරක්ෂා වගේම ජාතික රජයක අභිප්‍රාය අරමුණ සහ අධිෂ්ඨානශීලීත්වය ප්‍රධාන වශයෙන්ම යොමු වීමේදී ජාතික සහ අන්තර්ජාතික වශයෙන් කිසිදු සතුරෙක් සදාකාලික සතුරෙක් නොවන්නේය කිසිදු මිතුරෙක් සදාකාලික මිතුරෙක් නොවන්නේය කියලා හිතන්. රටක් දියුණු කිරීමේ කාර්යයේදී සතුරු මිතුරු බලවේග හඳුනා ගැනීමත් එයිදී රාජ්‍ය ආරක්ෂාව ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රමුඛත්වයක් දීමත් ඉතාමත් අත්‍යවශ්‍යනා වූ දෙයක්. අපිට ආරක්ෂාව පිළිබඳව කතා කරන විට මම අද දවසේ දහවල් එකේ සිට මේ දක්වා මේ විවාදයේදී දෙපාර්ශ්වයේම ඉදිරිපත් වුණු මේ ගරු සභාවේ කරුණුවලට සවන් දී සිටියම මේ ආසනයේ නොසිටියා. මූලික වශයෙන්ම අපිට තිබෙන අතීත අත්දැකීම් රටක් විදිහට ගෙවි ගිය දශක කීපයක අත්දැකීම් ඒ වගේම වසර 30කට ආසන්න කාලයක දීර්ඝ කාලීන ම්ලේච්ඡ ත්‍රස්තවාදී යුද්ධය මේ සියල්ල ගත් විට අපි කාගේත් වගකීම සහ යුතුකම වෙනවා. මේ විවාදයකද තිබිය යුතු ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම ගුණාත්මක භාවය පිළිබඳව ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ කරුණු සම්බන්ධයෙන් අපි කතා කිරීමේදී රටක ජාතික ආරක්ෂාව යනු ඒ සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් එන්නා වූ අභියෝගයන් ජාතික ආරක්ෂාවට එන අභියෝග නිර්මාණය වීම මේ සියල්ල පිළිබඳව විශේෂයෙන්ම මේ ගරු උත්තරීතර සභාවේ සිටින සෑම කෙනෙකුටම පුළුල් අවබෝධයක් තිබිය යුතුයි කියා මා විශ්වාස කරනවා. ජාතික ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කතා කරන විට ජාත්‍යන්තර සුහදතාවය විදේශ ප්‍රතිපත්තිය ඉතාමත් වැදගත් වෙනවා. රටක ආරක්ෂාව පිළිබඳව කාරණයේදී ආරක්ෂාවට තර්ජනය වෙන ශේෂ්ත්‍ර කීපයක් තිබෙනවා. මා දන්නා පරිදි අංශ තුනක් විතර. එක් අංශයක් තමයි විදේශයන් වලින් රටෙන් පිටස්තර රාජ්‍යයන් හෝ ආයතන වලින් රටක ජාතික ආරක්ෂාවට ඇතිවන අභියෝග සහ ගැටලු සහ ප්‍රශ්න. දෙවෙනි කාරණය තමයි ඒ රාජ්‍ය ස්ථාවරත්වය නැත්නම් අස්ථාවරත්වය මේ කියන කරුණු දෙකම පසුබිම වූ විට මූලික වශයෙන්ම රට අභ්‍යන්තරයෙන් නිර්මාණය වන්නා වූ කාරණයක්. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි බොහෝ වෙලාවට විදේශ රාජ්‍යයන්ගෙන් බැහැරව ඒ වගේම ජාතික වශයෙන් අභ්‍යන්තරයෙන් එන විවිධ කරුණුවලට බැහැරව විවිධ විදේශ සංවිධාන වලින් ඇතැම් වෙලාවට ජාතික ආරක්ෂාවට එන තර්ජන සහ ගැටලු සහ ප්‍රශ්න. අපිට එල්ටීඩී යුද්ධය පිළිබඳව තිබෙන දීර්ඝ කාලීන අත්දැකීමත් සමග මේ කාරණා තුනම ගත් විට අපේ අවධානය යොමු කළ යුතු වෙනවා. එල්ටීඩී යුද්ධය අපේ රණවිරුවන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් ජීවිතේ පූජා කරලා ලබාගත් ජයග්‍රහණය. වසර 30ක් ජීවිත පරිත්‍යාග කරද්දී ඒ ජීවිත පරිත්‍යාගශීලී භාවය තුළ ජාත්‍යන්තර වශයෙන් මේ සඳහා තිබුණු මැදිහත්වීම අපේ මතකයේ තිබෙනවා. ශ්‍රී ලංකා රජයට කී දෙනෙක් සහයෝගය දුන්නාද? ශ්‍රී ලංකා රජයට සහයෝගයෙන් නුදුන් සංඛ්‍යාව කොතෙක්ද? එල්ටීටී සංවිධානයට සහයෝගය දුන්නේ කවුද? විදේශයන්නේ ජාත්‍යන්තර වශයෙන්. එල්ටීටී සංවිධානයට සහයෝගය නුදුන්නේ කවුද? මේ කියන කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉතාමත්ම මූලික වශයෙන් වැදගත් වන්නා වූ කාරණයක් තමයි ජාත්‍යන්තර හොඳ හිත දිනා ගැනීම රටක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී. ඇතැම් වෙලාවට සමහර අය අහනවා ගෙවි ගිය මාස 22කට ආසන්න කාලය තුල මාව ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව මොනවද කළේ කියන කාරණාව. ඒට පිළිතුර ඉතාමත් දීර්ඝයි සභාපතිතුමනි. අපිට මූලික වශයෙන් අවශ්‍ය වෙලා තිබුණ රටක් විදියට මේ රටේ සමස්ත ජනතාවට මේ පිළිබඳ අවබෝධයක් තිබුණා. මේ ගරු සභාවේ සිටින සෑම කෙනෙකුගේම හිත්වලේ කාරණේ තිබුණා. ජාත්‍යන්තර වශයෙන් සියලු දෙනා මිත්‍රශීලීව අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ කටයුතු කරමින් අන්තර්ජාතික සහයෝගිතාවය තුළ රට දියුණු කරන රටක් ගොඩනගා ගැනීම. ඒ කාරණාවෙදී අපි අලුත් රජයක් විදියට විශාල කැපවීමක් කළා. ලෝකේ රාජ්‍ය නායකයින් හමු වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට ජාත්‍යන්තර සංවිධානවල නායකයින් හමු වුණා. ඒ සෑම කෙනෙක් එක්කම අපිම සුහද මිත්‍රශීලී භාවයක් ඇති කරගත්තා. ඒ තුල අපි ඉල්ලීමක් කළ අලුත් ආණ්ඩුවක් විදියට අපිට අලුතෙන් හිතන්න දෙන්න, අලුතෙන් සැලසුම් කරන්න දෙන්න, අලුතෙන් වැඩ කරන්න දෙන්න, තිබෙන ප්‍රශ්න අලුතෙන් තේරුම් අරගෙන ඒවා අධ්‍යයනය කරමින් අපිට හොඳ රටක් හදන්න සහයෝගය දෙන්නේ කියලා හිතාම්. ප්‍රශ්නයක තිබෙන්නා වූ පසුබිම මූලික වශයෙන්ම යුද්ධයක් රටක ඇතිවන්නේ ඇයි කියන කාරණාවේදී අපි අපේ රටේ ඒ ඛේද වාචකය යුද්ධය ඇතිවීමට හේතුත් යුද්ධය ඇති වූ තත්වයත් යුද්ධේ නිමාවීමෙන් පසුව නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගවලදී අපි පොහොසත් නොවුවා මෙන්ම අපේ වගකීම් සහ යුතුකම් අපි ඉටු නොකළා කියන කාරණය පසුගිය දශක කීපෙම මේ රටේ ගත් ආණ්ඩු විසින් ඒ තීන්දුව තීරණවලදී අප විසින් සලකා බැලීම අවශ්‍ය වෙනවා. මූලික වශයෙන්ම යුද්ධයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ඒ යුද්ධය නිර්මාණය වූ කරුණු අධ්‍යයනය කිරීමේදී අපිට අපේ රටේ අද තිබෙන ප්‍රශ්න, අපිට හෙට ඇතිවන ප්‍රශ්න, බොහෝ වෙලාවට ආරක්ෂක අමාත්‍යාංශය සම්බන්ධයෙන් කරන සාකච්ඡා තුළදීත් මම දැක්කේ මේ ගරු සභාවේ හිතවත් සියලුම ඇමතිවරු බොහෝ අතීත කරුණු අරගෙන ඒ අතීත කරුණු තුළ නොයෙකුත් තර්ක විතර්ක ඉදිරිපත් කිරීමයි. අතීත කරුණු තුළ ඇති වූ හොඳ හෝ නරක පිළිබඳව කතා කිරීමයි. අතීත කරුණු තුළ ඇති වූ යම් යම් ප්‍රශ්න දුර්වලකම් හෝ ශක්තිමත් භාවයන් කතා කිරීමයි. ඒවායේ තිබෙන අත්‍යවශ්‍ය ස්වභාවය වගේම අත්‍යවශ්‍ය තත්ත්වය වගේම ගරු සභාපතිතුමනි අපිට හෙට දවසේ රට ගොඩනගා ගැනීම සඳහා ජාතික ආරක්ෂාව වගේම රටේ සංවර්ධනය සඳහා මෙවැනි විවාදයකදී ඉතාමත් වැදගත් කරුණු සහ යෝජනා අවශ්‍යයි කියන එක මා ඉතාමත්ම කාරුණිකව සිහිපත් කරනවා සියලු දෙනාටම. අපිට අද තිබෙන ප්‍රශ්නය, අද තිබෙන අභියෝගය මේ කරුණු සැලකිල්ලට ගන්නා විට ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී අපි එක් පැත්තකින් ශක්තිමත් විදේශ සම්බන්ධතා, සතුරු බලවේග නොමැති, අනිත් පැත්තෙන් දේශපාලන ස්ථාවරත්වය, ඒ වගේම ආර්ථිකයේ සුරක්ෂිතතාවයේ ශක්තිමත් භාවය, ඒ වගේම බලශක්ති සුරක්ෂිතතාවය, ඒ වගේම පරිසර සංරක්ෂණය සහ සුරක්ෂිතතාවය, මානව සම්පත්වල තිබිය යුතු ප්‍රවර්ධනය සහ මානව සම්පත් සංවර්ධනය, මේ කියන කරුණු ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ඉතාමත් වැදගත් වෙනවායි කියන එක මා විශ්වාස කරනවා බොහෝ විට. ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී ත්‍රිවිධ හමුදාව කරන්නා වූ කාර්යයේ යුදමය වශයෙන් ආයුධ වශයෙන් එය එක් ක්ෂේත්‍රයක තිබෙන්නා වූ කාරණයක්. එහෙත් ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී ත්‍රිවිධ හමුදාව කරන්නා වූ කාර්යයට මෙහා ආරක්ෂාව පිළිබඳව යම් ප්‍රශ්නයක් මතුවීමේදී, ප්‍රශ්නයක් මතුවේ කියන බව පෙනී යනවා නම්, ඊට පෙර නිමිති පහළ වෙනවා නම්, අසුභවාදී තත්ත්වයන් ඇති වෙනවා නම්, මූලික වශයෙන්ම ඒවාට විසඳුම් සෙවීම ඉතාමත් අත්‍යවශ්‍යයි කියන එකයි මම විශ්වාස කරන්නේ. අපි අපේ රටේ යුද නාවික ගුවන්, ත්‍රිවිධ හමුදා වගේම පොලිසිය යුද නොවුවත් යුද්ධයේ කාලේ යුද හමුදාවක ස්වරූපයෙන් පොලිසියට වැඩ කරන්න සිද්ධ වුණා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට හමුදාවක තත්ත්වයෙන් කටයුතු කරන්න සිද්ධ වුණා. අපේ ශ්‍රේෂ්ඨ රණවීරුවන් ජීවිත පරිත්‍යාග කෙරුවා, ආබාධිත වුණා, පරිත්‍යාගශීලී වුණා. ඒ සියල්ලත් එක්ක ලැබූ අත්දැකීම් එක්ක අපි අනාගතයේ සකස් කර ගැනීමේදී උදේ ගම්මන්පිල ගරු මන්ත්‍රීතුමා එතුමාගේ කතාවෙහි සඳහන් කළා, ඉදිරියේදී යම් ආකාරයක යුද්ධයක් ඇති වුණොත් කියන ප්‍රකාශයක් එතුමා කළා. එහෙමනම් අපි සෑම කෙනෙක්ම ඉදිරියේදී යුද්ධයක් ඇති වෙයිද ඇති වුණොත් කියන කාරණාව සිත්වල තිබෙනවා නම්, එවැනි සිතුවිලි අපිට පහළවීම වළක්වා ගැනීම සඳහා මේ රටේ සමස්ත පුරවැසියන්ට සියලු දෙනාට පැහැදිලි වැඩපිළිවෙළක අවශ්‍යතාවය අපි දකිනවා. ඒ සඳහා මූලික වශයෙන්ම එක් පැත්තකින් ජාත්‍යන්තර සහයෝගිතාවය වගේම අපේ ජාතික ආර්ථිකය ශක්තිමත් කර ගැනීම ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ආර්ථිකය ශක්තිමත් කර ගැනීම කියන කරුණුවලදී මං අහගෙන හිටියා විශේෂයෙන්ම මෙහිදී ඉදිරිපත් වෙච්ච අදහස් වලදී ඉන්දු ලංකා විලඳ ගිවිසුම පිළිබඳව ඇතිවෙච්ච අදහස් මම අහගෙන හිටියා. ඒ වගේම පහුගිය මාස කිහිපය තුල අපි මාධ්‍ය තුල දැක්කා මේ ඉන්දු ලංකා විලඳ ගිවිසුම පිළිබඳව මම ඉතාම කාරුණිකව ඉල්ලීමක් කරනවා රටේ ජනතාවට සහ සියලු අංශවලට අනවශ්‍ය බියක් ඇති කරන්න එපයි කියන එක. අපි රටක් විදියට රජයක් විදියට ඉන්දියාව විතරක් නෙවෙයි ඉහළ සංවර්ධනයක් තිබෙන ඒ වගේම ආර්ථික වශයෙන් ශක්තිමත් අපිට ආර්ථික අනිකුත් සියලු සහයෝගිතා ලබා ගත හැකි සියලු රටවල් සමග අපි බලාපොරොත්තු වෙනවා එකඟතාවයන් ඇති කරගන්න ගිවිසුම් ඇති කරන්න. ඉන්දු ලංකා වෙළඳ ගිවිසුම ඉදිරියේදී අස්සම් කිරීමේදී ඊට පෙර කැබිනට් මණ්ඩලයට දාලා මේ ගරු සභාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා එහි යම් කිසි නොගැලපෙන දේවල් නුසුසු දේවල් තිබෙනවා නම් ඒවා ඉවත් කරලා සියලු දෙනාට පිළිගත හැකි ගිවිසුමක් අපි අස්සම් කරන්න කියන එක ඉතාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. බොහෝ ඇතැම් කරුණු සම්බන්ධයෙන් අපිට රටේ අනාගතය පිළිබඳව තිබෙන්නා වූ ප්‍රශ්නවලදී ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ඉදිරිපත් කරන වැරදි අදහස් වැරදි මත ජනතාව නොමග යවන මත අපි ඉතාමත් කනගාටු වෙනවා. ඒ මොකද මම මේ කාරණාව කියන්නේ අපි අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන ප්‍රශ්නේදී ඒ සම්බන්ධයෙන්ුත් ඉතාමත් වැරදි මතයක් තමයි රට තුල ප්‍රධාන වශයෙන් ඇතැම් පිරිස් ගොඩනගන්නේ. තව ඒ සාකච්ඡා මට්ටමේ තිබෙනවා. කමිටුවල සාකච්ඡා කරලා කමිටුවල වාර්තා සකස් වෙමින් පවතිනවා. නමුත් මේ සියල්ල සම්බන්ධයෙන් අපි කිසිදු තව එකඟතාවයක් ඇති කරගෙන නැහැ. ඒ සියල්ල සාකච්ඡා මට්ටමේ. ඒ සියල්ල සැලසුම් මට්ටමේ. ඒ සියල්ල සංශෝධන මට්ටමේ. ඒ සියල්ල අලුතෙන් සකස් කරන මට්ටමේ. ඒක නිසා මෙවැනි කාරණාවකදී අනාගතයේ සඳහා මේ රටේ ජාතික ආරක්ෂාව වගේම ජාතියේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරන සියලු දෙනාගේ වගකීමක් සහ යුතුකමක් වෙනවා මේවැනි ප්‍රශ්නයකදී අපි අපේ සිත්වලට එකඟව අවංකව අපි කටයුතු කිරීම. ඒ නිසා විලඳ ගිවිසුම් වේවා හදන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වේවා එහෙම නැත්නම් අලුත් හදන අනපනත් වේවා මේ සියල්ල සම්බන්ධයෙන් අපි පැහැදිලි ජනමතය කුමක්ද මේ රටේ උගතුන් බුද්ධිමතුන්ගේ ඒ සියලු දෙනාගේ ප්‍රධාන වශයෙන්ම තිබෙන්නා වූ අදහස් ඒවා අධ්‍යයනය කරමින් ඒවා සැලකිල්ලටගෙන තමයි අපි කටයුතු කරන්න කියන කාරණාව ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ. අනිත් පැත්තෙන් මේ රටේ විවිධ අදහස් සහ ප්‍රචාරයන් ගෙන යෑමේදී ඇතැම් වෙලාවට ඒ අදහස් සහ ප්‍රචාරයන් තුළ ඇතිවන වැරදි තොරතුරු මත ජනතාව සහ වෙනත් අංශ නොමග යැවීමේ කරන ඇතැම් උත්සාහවලදී අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕනේ මේ රටේ සිංහල බෞද්ධ මුස්ලිම් දමිළ හින්දු ඉස්ලාම් එවැගේම මැලේ බර්ගර් මේ සියලු ජනකොටස්වල අදහස් සහ උගත් බුද්ධිමත් සියලු දෙනාගේ කරුණු සැලකිල්ලට ගත් විට ඒ කරුණුත් සමග අපි සෑම විටම අපේ සිත්වලට එකඟව කටයුතු කිරීමේ අවශ්‍යතාවය මූලික වශයෙන් සිංහල බෞද්ධ ජනතාව බෞද්ධ චින්තනය තුල අපි කටයුතු කිරීමේදී සිංහල බෞද්ධයාගේ තිබෙන ගුණාත්මක භාවය යහපත්කම ඒ වගේම යමක් අවබෝධ කරගැනීමේ හැකියාව මේ සියලු කරුණු සැලකිල්ලට ගත් විට සිංහල බෞද්ධයා තුල තිබෙන ගුණාත්මක භාවය කිසිසේත්ම ජාතිවාදයට දික් කරලා හිටන් ජාතිවාදයේ ගිනි අවුලවලා ඒ යහපත් බව ගුණාත්මක භාවය විනාශ කරන්න අපි කිසිවිටකත් කටයුතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ කියන එක මා ඉතාමත් පැහැදිලිව කියන්නට ඕනේ. අපිට අපේ ආරක්ෂක හමුදා එවැගේම අනික් අංශ ඒ සියල්ල සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ආරක්ෂක හමුදා ශක්තිමත් කිරීමේ කාරණාවේදී ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගේම අනික් කරුණුවලදී ඉතා පැහැදිලිව කියන්නට ඕන දැන් මේ අයවැයවල මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙන තත්ත්වයන් ගත්තාම අපි නව තාක්ෂණික දැනුම නව පුහුණුව නව පර්යේෂණ අවශ්‍ය සම්පත් ලබා ගැනීම මේ කියන කරුණු සියල්ල අපි ඉතාමත්ම උපරිම ලෙස ඉෂ්ට කරනවා අද අදි තාක්ෂණික ලෝකයේ මූලික වශයෙන්ම තිබෙන තත්ත්වයන් සැලකිල්ලට ගත් විට ගරු සභාපතිතුමනි අපි කවුරුත් දන්නවා මේ අදි තාක්ෂණික ලෝකයේ තුල ඇතිවන යුදමය තත්ත්වයන් ගැටුම්වලදී අනාගතයේදී මූලික වශයෙන් ආරක්ෂක හමුදාවලට තුවක්කුවෙන් මල්ටිබැරල් වලින් ඒවැයින් කළ හැකි කාර්ය සීමා වෙනවා මූලික වශයෙන්ම සයිබර් තස්ත්‍රවාදය සයිබර් අපරාධකරුවන් මෙවැනි කරුණුවලට නව තාක්ෂණයත් එක්ක මුහුණ දිය යුතු වෙනවා ඒ නිසා අපේ රටේ විවිධ ශාස්ත්‍රවල ඊට අදාළ අංශවල සිටින සෑම කෙනෙක්ම මේ සියලු අංශ සඳහා සූදානම් කිරීම අවශ්‍ය වෙනවා ඒ සඳහා අපි ප්‍රතිපාදන වෙන් කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ආණ්ඩුවක් විදිහට තිබෙන වගකීම සහ යුතුකම සෑම විටම ඊටාත්ම ඉහලින් අවංකව උපරිම ලෙස අපි ඉෂ්ට කරන බව ඊටාම පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ කිසිම තැනක අපි ඒවා දුර්වල කරලා නැහැ දුර්වල කරන්නෙත් නැහැ මම කනගාටු වෙන ඇතම් වෙලාවට එන නොයෙකුත් විචේතන සහ චෝදනා මොනතරම් ඒවා වැරදි සහගත විදිහට ඒ චෝදනා එල්ල වෙනවාද කියන කාරණාව සැලකිල්ලට ගත් විට ආරක්ෂක හමුදාවල ඇතිවෙච්ච තත්ත්වයන් මූලික වශයෙන්ම ආරක්ෂක හමුදා යොදවපු ආකාරය යුද්ධයෙන් බැහැරව විශේෂයෙන්ම යුද්ධය අවසන් වුණාට පස්සේ ඇතිවෙච්ච තත්ත්වයන් මැතිවරණ කාලයේදී ආරක්ෂක හමුදා විශේෂයෙන්ම යුද හමුදාව පාවිච්චි කරපු ආකාරයන් මේවා ගත් විට අපිට බොහෝ කරුණු කියන්න පුළුවන්. නමුත් අපිට අද තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම ඉදිරියේ තිබෙන ප්‍රශ්න සඳහා අපි රටක් විදිහට සූදානම් වීමයි. ඒ ඉදිරියේදී රටක් විදිහට සූදානම් වීමේදී අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාව ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම් විශේෂයෙන්ම ආර්ථික සංවර්ධනය සඳහා නව සැලසුම් මේ සියල්ල ඉතාමත්ම වැදගත් වෙනවා. දේශීය ආර්ථිකය පිළිබඳව කාරණේදී මූලික වශයෙන්ම රට තුල සංසුන්භාවයක් ඇති කරන්න. රටේ ජනතාවගේ හිත්වල යහපත් භාවයක් ඇති කරන්න. සියලු දෙනාට සතුටින් නිදහසෙන් ජීවත් වීමේ සමාජයක් ගොඩනගන්න. මේ සියලු කරුණු අපිට ඉතාමත් වැදගත් වෙනවා. මේ සෑම අංශයක්ම සෑම විශේෂේත්‍රයක්ම එකින් එක සම්බන්ධ වූ අංශ නිසා. ඒ නිසා අපි අනාගතයට සූදානම් වීමේදී මේ ගරු සභාවේ සභාපතිතුමනි මේ සිටින සියලු දෙනාගේම සහයෝගය අපි ඉල්ලා සිටිනවා රටක් විදියට ඉදිරියට යන්න සියලු දෙනා සහයෝගය ලබා දෙන්නේ කියලා හිතන්. අලුත් ආණුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන විවේචනවලදී මේ ප්‍රශ්නය අපි සුළුකොට දකලා මේ ප්‍රශ්නය අත්හැරලා දාලා මේ කාරණාව දේශපාලන වාසිවලට අරගෙන මේ කාරණාව අනාගතයේ බලය සඳහා ඉලක්ක කරගෙන අරගෙන කටයුතු කළොත් මම හිතනවා අපේ රටේ සෑම කෙනෙකුටම අනාගතය තුල නැවත දුක් වෙන්න සිදු වේවි. ඒ නිසා ආරක්ෂක අමාත්‍යංශයේ වගකීමේදී මේ ආරක්ෂක අමාත්‍යංශයේ වගකීම ඉෂ්ට කරන කාරණාව තුල ආරක්ෂක අමාත්‍යංශයෙන් බැහැරව අනිකුත් සියලු ආයතන සියලු සංවිධාන රටේ සමස්ත පුරවැසියන් මේ සෑම කෙනෙක්ම සිය වගකීම් සහ යුතුකම් ඉටු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍ය වන්නා වූ කාරණයක් කියන එක මම පැහැදිලිව ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ නිසා අපිට අපේ රට විදිහට තිබෙන අභියෝග මේ සියල්ල අපේ අනාගතය සඳහා විසඳා ගැනීමේදී ඒ විසඳුම් ලබා ගැනීමට මේ සභාවේ සහයෝගය ලබා ගැනීමේදී ඒ අවංක සහයෝගය සහ කැපවීම ඉතාමත් අවශ්‍ය වෙනවා. අපි අද දවසේ අපේ වගකීම ඉෂ්ට කරන්නේ නැත්නම් හෙට දවස වෙනුවෙන් හෙට දවස අඳුරු දවසක් වෙනවා. ඒ අපි සෑම විටම සිහිපත් කරන්නට ඕනේ. රටේ ජනතාව අලුත් ආණ්ඩුවක් තෝරාපත් කරගත් විට ඒ අලුත් ආණ්ඩුව විදිහට වැඩ කරගෙන යෑමේදී ඇතිවන තත්ත්වයන් අපි දන්නවා. අද අපේ රටේ තිබෙන ප්‍රශ්න අපිට පමණක් සීමා වෙච්ච කාරණා නොවේ. අද ලෝකයේ සෑම රටකම තිබෙන විවිධ තත්වයන් සැලකිල්ලට ගත් විට අපි ඒ සියලු දෙනා එක සමාන ප්‍රශ්නවලට අපි මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අපි සෑම කෙනෙක්ම සහෝදරත්වයෙන් එකඟත්වයෙන් කටයුතු කිරීමේ දැඩි අවශ්‍යතාවය දකිනවා. නිසා අපිට ආරක්ෂක අමාත්‍යංශයේ වැයශීර්ෂය තුළ මූලික වශයෙන් අතීතයේ සිදු දේවල් පිළිබඳව හොඳ නරක කතා කරනවා වගේම ඊට වඩා හෙට දවස වෙනුවෙන් අනාගතය වෙනුවෙන් ඔබේ අදහස් සහ යෝජනා අපි ඉතාමත් ගෞරවනීය සැලකිල්ලට ගන්නවා. ඒ තුළ තමයි අපිට හොඳ වැඩපිළිවෙලක් සදාගන්න පුළුවන්කම තිබෙන්නේ. මම දැක්ක බොහෝ වෙලාවට එන විවේචනවලදී ඒ විවේචන ස්වරූපය ඇරෙන්න මෙන්න මේ විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළොත් රට වෙනුවෙන් රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ජාතික ආරක්ෂාව වෙනුවෙන් හොඳයි නේද කියන යෝජනාවක් කනට ඇහුනේ නැහැ. ඒ නිසා අපි අපේ වගකීම කුමක්ද කියන එක රටේ මහ ජනතාව අපි දෙස බලාගෙන ඉන්නේ. අපි ගන්නා වූ තීන්දුව తీරන පිළිබඳව විවේචන ඉතා අවශ්‍යයි. ඒ විවේචනයේ වගේම වඩා හොඳ ඉදිරි සැලසුම් සහ යෝජනා අවශ්‍යයි. ඒ සඳහා අපි ප්‍රමුඛත්වයක් දීම අවශ්‍යයි. අපේ කාලය වෙන් කර ගැනීමේදී ඒ කාල සීමාවන් තුළ වැඩි කාලයක් අලුත් අදහස් වලට අලුත් යෝජනා වලට අලුත් සැලසුම් වලට අඩු කාලයක් විවේචනයට ලබා දෙනවා නම් ඒ රටක් විදිහට වඩාත් යහපත් වූ සුභවාදී තත්වයක් විදිහටයි මම විශ්වාස කරන්නේ. ඒ නිසා අද මා ඉතාමත් සතුටු වෙනවා මේ අවස්ථාවට සහභාගී වීමට ලැබීම පිළිබඳව. බොහෝ කරුණු කතා කරන්න තිබුණත් විශේෂයෙන්ම ගරු මන්ත්‍රීතුමාලාට ඇමතිතුමාලාට තිබෙන කාල සීමාව තුළ එතුමන්ලාට අවස්ථාවක් දී යුතු නිසා ජාතික ආරක්ෂාව රාජ්‍ය ආරක්ෂාව පිළිබඳව කුමන විදිහේ විවේචන ඇති වුණත් කුමන ආකාරයට මේ දුර්වල කළා හමුදාවල් දුර්වල කළා කියලා කිව්වත් මම ඉතා පැහැදිලිව කියන්නට ඕනේ මේවා ගැන ඉතාමත් හොඳ අවබෝධයකින් අපි කටයුතු කරන්නේ. රටක් විදියට රාජ්‍යයක් විදියට කිසි විටකත් හමුදා ශක්තිමත් කිරීමෙන් හැර වෙනත් ආකාරයක කිසි දුර්වල කිරීමකට අපි කිසි විටකත් ඉඩ දෙන්නේ නැහැ. අද අපේ හමුදා සම්බන්ධයෙන් ඉතා ඉහළ පිළිගැනීමක් තිබෙනවා ලෝකයේ. කලින් අපේ රජය මේ රජයේ බලයට එන්න කලින් ලෝකයේ රටවල් ගණනාවක අපේ හමුදාවලට පුහුණු වීම නවත්තලා තිබුණා. පිළිගැනීම නවත්තලා තිබුණා. දැන් ඒ තත්ත්වය අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තිබෙනවා. අද ඉහළම සංවර්ධනයක් තියෙන අධි තාක්ෂණික දියුණුවක් තිබෙන රටවල් අපේ ආරක්ෂක හමුදා නිලධාරීන්ට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. ඒ නිසා අපිට අපේ වගකීම් සහ යුතුකම් වලදී ජාත්‍යන්තර සහයෝගිතාවය මිත්‍රශීලීභාවය ඒ වගේම අභ්‍යන්තරයේ ජනතාවගේ තිබිය යුතු සංසුන්භාවය සඳහා අවශ්‍ය ජාතික ආර්ථික ශක්තිමත් පදනමක් ඇතිකර ගැනීම ඒ වගේම රටේ සම්පත්වල සුරක්ෂිතභාවය ඒවා වර්ධනය කර ගැනීම මේ කියන කරුණු සියල්ලත් එක්ක අනාගතය සඳහා වඩාත් සුභවාදීව යහපත්ව අප සියලු දෙනාම ඊට මුහුණ දීලා හෙට දවසේ අපේ රට වඩාත් ලෝකයේ ප්‍රබුද්ධ ශක්තිමත් විශිෂ්ට රාජ්‍යයක් විදියට ගොඩනගන්න අපි සෑම කෙනෙක්ම එක්ව කටයුතු කරමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.